අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
සුබ දවසක් සියලුම දුවදරුවන්ට. ඔගොල්ලෝ මේ පවතින ලෝක වසංගත තත්ත්වය හමුවේ ගෙදරටම වෙලා ඉන්න අවස්ථාවේ ඕගොල්ලන්ට අතපසු වෙච්ච පාඩම් ඕගොල්ලන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාර්යක්ෂමව නොකඩවා පවත්වාගෙන යාම සඳහා විද්‍යා ගුරුවරු වශයෙන් විද්‍යා පාඩම් මාලාවක් රුහුණු ගුවන්විදුලිය හරහා ලබා දීම පිළිබඳව අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ 10 ශ්‍රේණිය 17 වන පාඩම් ඒකකයට අදාළව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ කියන මාතෘකාව යටතේ අවශ්‍ය විෂය කරුණු කාරණා කීපයක්. අපි බලමු මේ පවතින තත්ත්වය අනුව පරිසරයේ ඕගොල්ලන්ගේ මානසිකව සහ කායිකව යම් යම් වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. සතුන් තුළ, පරිසරයේ, ශාකවල, මිනිසාගේ ඇතුළු නොයෙක් ආකාරයේ වෙනස් වීම් මාලාවක් අපිට හමු වෙනවා. ඒ වෙනස් වීම් මාලාව සාමාන්‍යයෙන් වෙනස් වීමක් අපි හඳුන්වනවා විපර්යාසයක් කියලා. ඒතකොට ඔන්න දුවා පුතා දැන් දැනගන්න ඕන විපර්යාසයක් කියලා කියන්නේ සරල අදහස තමයි වෙනස් වීම කියන එක. දැන් මෙන්න මේ විදිහට ගත්තම මේ වෙනස් වීම් ආකාර දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි භෞතික විපර්යාස. ඕගොල්ලෝ පුංචි පන්තිලදී ඉගෙන ගන්නවා ඝන ද්‍රව වායු කියන පදාර්ථයේ අවස්ථා තුන. ඝනයක් ද්‍රවයක් වීම, ද්‍රවයක් වායුවක් වීම, වායු ආපහු ඝනයක් වීම. ඒ විදිහට අවස්ථාවෙන් අවස්ථාවට තියෙන භෞතික ස්වභාවය වෙනස් වීමකට ලක් වෙනවා. එතකොට අන්න ඒ වගේකට අපි කියනවා භෞතික විපර්යාසයක් කියලා. ඊළඟට රසායනික විපර්යාස. රසායනික විපර්යාසයක් කියලා කියන්නේ ඕනම දෙයක් හැදුණු සන්නුතියක් තියෙනවා. ඒ සන්නුතිය සිදුවන වෙනස් වීම තමයි රසායනික විපර්යාසයක් කියලා කියන්නේ. විද්‍යාව ඉගෙන ගන්න අපේ දුවා පුතන් පුතුන් දැනගන්න ඕන විද්‍යාව ඉගෙන ගන්නකොට මේ විපර්යාස ආකාර දෙකම ඉගෙන ගන්න ඕන පොඩි පන්තුල ඉඳලම සරලව. ඒ නිසා දැන් අපේ පාඩම් ඒකකයට අදාළව අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික විපර්යාස පිළිබඳව. එතකොට රසායනික විපර්යාසයක් සිදු වෙනකොට අපි මූලික වශයෙන් දැනගන්න ඕන රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව. අපි පොඩි පන්තිල ඉඳලම ඉගෙනගෙන තියෙනවා අපේ දරුවෝ රසායනික ප්‍රතික්‍රියා. දැන් නමේදී අපි මූලික වශයෙන් අවිස්තරාත්මක ඉගෙන ගන්නවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට ඒ සිදු වුණයි කියලා කියන්න පුළුවන් සාක්ෂි ගණනාවක්. උදාහරණයක් විදිහට ගත්තොත් වර්ණයක් ලැබෙනව නම්, ගඳක් හෝ සුගඳක් ලැබෙනව නම්, දුමක් පිට වෙනව නම්, හඬක් ඇති වෙනව නම්, උෂ්ණත්වය හෝ තාප විපර්යාසයක් වෙනව නම්, යම්කිසි ද්‍රව්‍යයක් ඒ සිදුවන පද්ධතිය තුළ තැම්පත් වෙනව නම්, අපි කියන අවක්ෂේපයක් හැදෙනව නම්, එතකොට ඒ වගේ අවස්ථා සියල්ලම අපිට අපේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන් නිරීක්ෂණ. එතකොට මේ නිරීක්ෂණ මත පදනම් වෙලා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වුණයි කියලා අපිට එතන හොඳ උදාහරණ සපය ගන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ කියපු රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව සිදුවන දෛනික අවස්ථා කීපයක් අපි සලකමු. ඔන්න උදාහරණයක් විදිහට අපි දැකලා තියෙන ඕන තරම් යකඩ මල කඩ කනවා, පළතුරු ඉදෙනවා, ගෙදර දර දහනය කරනවා, අපි ගන්න ආහාර ජීර්ණය කරනවා, අපි කැමති කෑම බීම හදනකොට ඒවට ප්‍රතික්‍රියාව සිදු වෙනවා. කිරි මුද වීම, කිරි වලින් යෝගට් ආදී හැදීම, රතින් පත්තු කිරීම, පෙට්‍රල් වාෂ්ප ගිනි ගැනීම, ගිනි කූරු දැල්වීම, ඒ වගේ දේවල්. ඒ වගේම විද්‍යාගාරය තුළ නොයෙක් ලෝහ සමග අම්ල ප්‍රතික්‍රියා කරනවා. ඊළඟට ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. උදාහරණයක් විදිහට සින්ක්, මැග්නීසියම්, ඇලුමිනියම් වගේ ලෝහ, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය බහුලවම, සල්ෆියුරික් අම්ලය වගේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඊළඟට සෝඩියම්, පොටෑසියම් වගේ ලෝහ මේ මූලද්‍රව්‍ය අරගෙන ජලය සමග ප්‍රතික්‍රියා කරවනවා. දැන් ඒ ප්‍රතික්‍රියා කරවන අවස්ථාවලදී අපි දන්නවා මේ ප්‍රතික්‍රියා සිදුවීම සඳහා ඒකට ගත වෙන යම්කිසි කාලයක්. එතකොට සමහර ප්‍රතික්‍රියා සිදු වෙනවා ඉතා ඉක්මනින්, ඒ කියන්නේ අඩු කාලයකදී. තවත් ප්‍රතික්‍රියා සිදු වෙනවා ඉතාම හෙමින්, ඒ කියන්නේ වැඩි කාලයකදී. අපේ දූපුතුන් එක හොඳට අත්දැකීමෙන් දන්නවා. විද්‍යාගාරේ වෙන්න පුළුවන්, එදිනෙදා තමන්ගේ ගෙදර පරිහරණය කරන යම් යම් අවස්ථාවලට වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රතික්‍රියා, රසායනික ප්‍රතික්‍රියා අපිට වර්ග කරන්න පුළුවන් වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා සහ සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියා විදියට. එතකොට වේගයෙන් හා සෙමෙන් කියන ආකාර දෙක බැලුවම මේ දෙකටම බලපාන පොදු භෞතික සාධකයක් තියෙනවා. මොකක්ද? ඒ තමයි කාලය. එහෙනම් කාලය අනුව තමයි වේගය කියන එක තීරණය වෙන්නේ, නිර්ණය වෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට ඒ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ද්‍රව්‍යයයි ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදෙන ද්‍රව්‍යයයි කියලා වර්ග දෙකක් තියෙනවා. ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ද්‍රව්‍ය අපි හඳුන්වන ප්‍රතික්‍රියක විදියට, ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ද්‍රව්‍ය ප්‍රතිඵල විදියට හඳුන්වනවා. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට ඒකට ගත වෙන කාලය එකිනෙක ප්‍රතික්‍රියාවලදී එකිනෙකට වෙනස් බව අපිට අපි කලින් සඳහන් කළ මූලික කරුණු වලින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. කාලයත් එක්ක ප්‍රතික්‍රියාවක කිසියම් විපර්යාසයක් සිදු වෙනකොට ඒක ඒ විපර්යාසයේ ප්‍රමාණාත්මකව මනින්න පුළුවන්. ඒ අනුව ඒ ප්‍රමාණය ආකාර දෙකකට වර්ග කරනවා. එකක් තමයි වැය වුණු ප්‍රතික්‍රියක ප්‍රමාණය. අනිත් එක නිපද වුණු ඵල ප්‍රමාණය. එතකොට වැය වුණු ප්‍රතික්‍රියක සහ නිපද වූ ඵල ප්‍රමාණය යන දෙකටම යම්කිසි කාලයක් ගත වෙනවා. එතකොට මේ විපර්යාස ප්‍රමාණය කාලයට යම්කිසි අනුපාතයක් දරනවා. අපි දරුවෝ දන්නවා ගණිත සංකල්පයක් තියෙනවා, අනුපාතය කියන්නේ බෙදීමක්. එහෙනම් මේ විපර්යාස ප්‍රමාණය ගත වුණු කාලයෙන් බෙදුවම ලැබෙනවා ප්‍රතික්‍රියාවක සිගතාවය කියලා. ඒක අර්ථ ගන්න පුළුවන් මෙන්න මෙහෙම. කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. එහෙම නැත්නම් ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය විදියට. එතකොට ප්‍රතික්‍රියා සීග්‍රතාවය කියන එක අර්ථ දැක්වීමක් ඇහුවොත් ඕගලන්ට කියන්න පුළුවන් වෙන්න ඕන කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය, එහෙම නැත්නම් ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය කියලා. ඒ අනුව ප්‍රතික්‍රියා සීග්‍රතාවය ආකාර දෙකකට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දන්නවා ගණිතමය සංකල්පවලදී සමීකරණ ඉගෙන ගන්නවා, යම් යම් සම්බන්ධතා ඉගෙන ගන්නවා. ඒ සම්බන්ධතා දෙකක් අපිට මේ ප්‍රතික්‍රියා සීග්‍රතාවය ආශ්‍රයෙන් හැඳින්වීම් විදියට ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර දෙකකට. එකක් තමයි ප්‍රතික්‍රියා සීග්‍රතාවය සමානයි වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. ප්‍රතික්‍රියා සීග්‍රතාවය සමානයි වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. දෙවැනි එක තමයි ප්‍රතික්‍රියා සීග්‍රතාවය සමාන වෙනවා නිපද වූ ඵල ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. දෙවැනි කාරණේ ප්‍රතික්‍රියා සීග්‍රතාවය සමානයි නිපද වූ ඵල ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. ඒ අනුව ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය නිර්ණය කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා කියලා අපිට මෙන්න මේකෙන් කියන්න පුළුවන්. එකක් තමයි නියමිත කාල සීමාවක් තුල වැය වුණු ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ නිපද වූ ඵල ප්‍රමාණය මේවා මැනීමෙන්, මේක මනින්න පුළුවන් ඒ නිපදවපු ඵල ප්‍රමාණය හෝ වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය ස්කන්ධය මනින්න පුළුවන්, පරිමාව මනින්න පුළුවන්. ස්කන්ධය ග්‍රෑම්, මිලිග්‍රෑම්, සෙන්ටිග්‍රෑම්, ඩෙසිග්‍රෑම්, එහෙම නැත්නම් කිලෝග්‍රෑම් වැනි එකක වලින් මනින්න පුළුවන්. ඒ වගේම පරිමාව මිලිලීටර්, ඝන සෙන්ටිමීටර්, ඝන මීටර් ඒ වගේ එකක වලින් මනින්න පුළුවන්. එතකොට දෙවෙනි කාරණේ තමයි නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැයවීමට හරි නිශ්චිත ප්‍රතිඵල ප්‍රමාණයක් නිපදවීමට ගත වුණු කාලය මැනලා ප්‍රතික්‍රියා සීග්‍රතාවය නිර්ණය කරන්න පුළුවන්. දැන් ප්‍රතික්‍රියා සීග්‍රතාවය නිර්ණය කරන්න අපි පොඩි උදාහරණයක් බලමු. ඔන්න මැග්නීසියම් කෑල්ලක් ගන්නවා ග්‍රෑම් 20ක්. මේක තනුක සල්ෆි හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයට එකතු කරනවා යම්කිසි පරිමාවකට. ග්‍රෑම් 20 අරගෙන ඒක විනාඩි 5ක කාලයක් තුල ප්‍රතික්‍රියාවෙන් අරිනවා. විනාඩි 5න් පස්සේ මේ ඉතුරු වුණු මැග්නීසියම් ප්‍රමාණය හෝදලා වේලලා බර කිරනවා. කිරුවම ඉතුරු වෙන ග්‍රෑම් 5ක්. එතකොට මේක ශීඝ්‍රතාවය තමයි අර වැය වුණු ප්‍රතික්‍රියක ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. එතකොට පටන් ගත්තේ තිබුණේ 20යි ඉතුරු වුණේ 5යි. එහෙනම් 20න් 5ක් ගියාම වැය වෙලා තියෙනවා 5ක්. ඒ තමයි ග්‍රෑම් 15ක්. ග්‍රෑම් 15ක්. එතකොට ඒ තමයි වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය ග්‍රෑම් 15යි. ඒකට ගත වෙලා තියෙනවා මිනිත්තු 15ක්. එතකොට 15 පහෙන් බෙදුවම 3යි. එතකොට ඒකකය මිනිත්තුවට ග්‍රෑම් 3ක් විදියට ගන්නවා. එහෙනම් ඒ වගේ අවස්ථාවකදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මිනිත්තුවට ග්‍රෑම් 3යි කියන අවස්ථාව අපිට දැන් ලැබිලා තියෙනවා මේ පිළිතුර. දැන් ඒ වගේම මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක හතරක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා මේ පාඩමේදී. මම ඒ හතර පමණක් කතා කරනවා. ඉදිරි පාඩම් වලදී මේක සවිස්තරාත්මකව සාකච්ඡා කරන නිසා. 1. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. 2. ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය. 3. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. එතකොට වායුමය ප්‍රතික්‍රියක සඳහා නම් මේ සාන්ද්‍රණයේ විදිහට අපි පීඩනය භාවිතයට ගන්නවා. ඊළඟ එක තමයි උත්ප්‍රේරක පැවතීම. ඔන්න ඔය කියන මූලික කරුණු ටික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ මූලික අවස්ථාව ඔයගලන්ට අධ්‍යයනයේදී හමු වෙනවා. දැන් මෙන්න මේ උගන්වපු කරුණු කාරණා ටිකෙන් ඔයගලන්ට ලැබෙන පැවරුමක්. ඒ පැවරුමේ තියෙන කෙටි ප්‍රශ්නාවලියක්. පළවෙනි ප්‍රශ්නේ තමයි විපර්යාසයක් ලෙස අදහස් කරන්නේ කුමක්ද? ඔයගලන්ට පැවරුම ලබා ගන්න පුළුවන් ලබාගෙන බලන්න. විපර්යාසයක් ලෙස අදහස් කරන්නේ කුමක්ද? එතකොට උත්තරේ විදියට වෙනස් වීමක්. ඕන්ම අවස්ථාවක විපර්යාසයක් කියලා කියන්නේ වෙනස් වීමක්. 2. විපර්යාස ආකාර කීයද මොනවාද? අපි කිව්ව කලින් ආකාර දෙකයි. 1. භෞතික විපර්යාස. 2. රසායනික විපර්යාස. 3. කොටස. රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව අප අවට සිදුවන විපර්යාස පහක් ලියන්න. අපි ඕනතරම් උදාහරණ කිව්වා. යකඩ මල බැඳීම, පළතුරු ඉදීම, රතිඤ්ඤාවක් පිපිරීම, ගිනි කූරක් දැල්වීම, කිරි වලින් යෝගට සෑදීම, දරදහණය, ඉන්ධන වාෂ්ප ගිනි ගැනීම. අපේ දූල පුතාලා මේව හොඳට අවබෝධ කරගන්න ඕන. 4. කොටස. රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව සිදුවන විපර්යාස වේගයෙන් හා සෙමින් සිදුවන ප්‍රතික්‍රියා ලෙස වර්ග දෙකකි. ඒවාට ඉන්ද්‍රසුන් 3 බැගින් වේ ලියන්න. ඔන්න වේගයෙන් සිදුවන ඒවා. ගිනි කූරක් දැල්වීම, තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සසින් අතර ප්‍රතික්‍රියා, එමෙතන් අම්ල සහ ලෝහ අතර ප්‍රතික්‍රියාව, රතිඤ්ඤාවක් පිපිරීම, ඉන්ධන වාෂ්ප දැල්වීම, අපි දන්නවා පෙට්‍රල්, ඩීසල්, ලාම්පු තෙල් වගේ ඉන්ධන දහනය වෙනවා. සෙමෙන් සිදුවෙන ඒවා, ගොඩාක් කල් ගත වෙන ඒවා, සමහරට වැඩි කාලයක්. යකඩ මල බැඳීම, පළතුරු ඉදීම, කිරි වලින් යෝගට සෑදීම, ආහාර ජීර්ණය. අපි දැන් ආහාර අරගෙන තියෙනවා නම් ඒ ආහාර ජීර්ණ පද්ධතිය තුළ වැඩි කාලයක් ගත කරලා මේක ජීර්ණය වෙනවා. ඊළඟ 5. ප්‍රශ්නේ කොටස. වේගයෙන් හා සෙමෙන් සිදුවන රසායනික ප්‍රතික්‍රියා සඳහා පොදුවේ බලපාන භෞතික රාශිය කුමක්ද? අපි දැක්ක අර සම්බන්ධතාවලදී ගණනය කිරීමවලදී වේගය කියන සාධකය සඳහා බලපාන්නේ කාලය කියන භෞතික රාශිය. ඒකට උත්තරය කාලය. දැන් 2. ප්‍රශ්නේ. ප්‍රතික්‍රියාවක් සිදුවන විට සහභාගී වෙන ද්‍රව්‍ය හා ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන ද්‍රව්‍ය කෙසේ හඳුන්වයිද? සහභාගී වෙන ද්‍රව්‍ය වලට කියනවා ප්‍රතික්‍රියක, අවසානයේ ලැබෙන ද්‍රව්‍ය වලට කියනවා ප්‍රතිඵල. එහෙම ලියන්න ඕන. 2. කොටස. ඔන්න වගුවක් තියෙනවා. 5. වගුව අධ්‍යයනය කර අස ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ප්‍රතික්‍රියාව, ප්‍රතික්‍රියක ආරම්භක ස්කන්ධය, ශේෂ වූ ස්කන්ධය. ස්කන්ධය ග්‍රෑම් වලින් දාලා තියෙනවා. ගත වුණු කාලය මිනිත්තු. ප්‍රතිඵලක් තියෙනවා. ලැබුණු ප්‍රමාණය පරිමාව ඝන සෙන්ටිමීටර. ඒකට ගත වුණු කාලයක් තියෙනවා. එතකොට සින්ඛා තනුක එච්.සී.එල් අතර වගුව අධ්‍යයනය කරාම ලැබෙනවා අපිට. ඒ අගයන් ටික හොඳට බලන්න. ඒ කොටසෙන් තියෙන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලෙස අදහස් කරන්නේ කුමක්ද? අපි පැහැදිලි කිරීමේදී කිව්වා කාල ඒකකයක් තුළ සිදුවන විපර්යාස ප්‍රමාණයට කියනවා ප්‍රතික්‍රියා සීග්‍රතාවය එහෙම නැත්නම් ඒකක කාලයක් තුළ සිදුවන විපර්යාස ප්‍රමාණය B කොටස ප්‍රතික්‍රියා සීග්‍රතාවයේ ප්‍රකාශ කළ හැකි ආකාර දෙක එක පළින් උත්තරේ ප්‍රතික්‍රියා සීග්‍රතාවය සමානයි වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය බෙදීම ගත වූ කාලය දෙවැනි ආකාරය ප්‍රතික්‍රියා සීග්‍රතාවය සමානයි නිපද වූ ඵල ප්‍රමාණය බෙදීම ගත වූ කාලය එතකොට ඔන්න ඔය සම්බන්ධතා දෙකෙන් මේ වගුව සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන් ඊළඟ C කොටස එම ආකාර දෙකට අනුව වගුවේ දත්ත ප්‍රයෝජනයට ගෙන එක හා දෙක ප්‍රතික්‍රියා දෙකෙහි සීග්‍රතාවයන් ගණනය කරන්න එක ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය පළවෙනි ප්‍රතික්‍රියාව ඒකේ තියෙන්නේ සින්ක තනුක HCl අතර බලන්න වගුව හොඳට ඒකෙදි වැය වෙච්ච සින් ස්කන්ධේ හොයා ගන්නවා එතකොට ආරම්භක ප්‍රමාණය 10යි ඉතුරු උනේ 4යි එහෙනම් 10ෙන් 4ක් අඩු කරනවා කාලය ගත වෙලා තියෙනවා මිනිත්තු 12ක් එතකොට 10ෙන් 4ක් ගියාම 6යි 6 දෙකෙන් බෙදුනම 0.5යි එහෙනම් මිනිත්තුවට ග්‍රෑම් 5යි 0.5යි 0.5යි මිනිත්තුවට ග්‍රෑම් දෙවෙනි ප්‍රතික්‍රියාවට අදාළව යමු ඒකේ නිපද වෙලා තියෙනවා ඵල විදියට කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබුණු වායුව පරිමාව ඝන සෙන්ටිමීටර් 24යි ඒක නිපදව ගන්න මිනිත්තු 18ක් ගත වෙලා තියෙනවා අපි ආසන්න පළමු දශම ස්ථානයට හෙව්වම මේකේ උත්තරය 1.3යි මිනිත්තුවට ඝන සෙන්ටිමීටර් ඒකක පරිවර්තන පුතාල දූලා අවබෝධ කරගන්න ඕන ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන්නේ A හා B නම් රසායනික ප්‍රතික්‍රියා දෙකක් ඇසුරෙන් ලබාගත් තොරතුරු අණුව ගොඩනගන ලද ප්‍රස්තාර දෙකකි. එය අධ්‍යයනය කර අසයති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඔන ප්‍රස්තාර දෙකක් තියෙනවා A B කියලා අක්ෂ දෙක පිටු වායු පරිමාව ගණන සෙන්ටිමීටර් කාලය මිනිත්තු. පළවෙනි කොටස මිනිත්තු 10කදී B ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය සොයන්න. එතකොට B ප්‍රතික්‍රියාව. එතකොට ලැබුණු ඵල ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 20යි. එකට ගත වෙච්ච කාලය මිනිත්තු 10යි. 20 10ෙන් බෙදුනම 2යි. ඝන මිනිත්තුවට ඝන සෙන්ටිමීටර් දෙකක් විදිහට ලැබෙනවා. 2. මිනිත්තු 15කදී A ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය සොයන්න. එතකොට A තියෙනවා ලැබුණු ඵල ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 60යි. ගත වුණු කාලය මිනිත්තු 15යි. එතකොට 60 15ෙන් බෙදුනම 4යි. ඒකකය මිනිත්තුවට ඝන සෙන්ටිමීටර්. ඔන්න ඔය විදිහට දීපු දත්ත උපයෝගී කරගෙන සම්බන්ධතාවය ලියලා ඒකක සමග ආදේශ කරලා අවසාන උත්තරය ගන්න. මොකද ඒකක සමග ආදේශය ඉතාම වැදගත්. සාමාන්‍ය පෙළ විභාගයේදී උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේදී ලැබෙන ප්‍රධාන උපදේශයක් තමයි ඒකක සමග ආදේශය සහ අවසාන උත්තරයට ඒකක ලිවීම. එහෙම නැතුණාම අපේ දූල පුතාට ලකුණු අඩු වෙන්න පුළුවන් බොහෝ විට. අපි ඒ නිසා ඒක ලකුණු උපරිම ලකුණු ගන්න උත්සාහයක් අපි දරන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි කොටසේ A. A හා B අතර ප්‍රතික්‍රියා අතරින් වේගයෙන් හා සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියා වෙන වෙනම ලියන්න. වේගයෙන් සිදුවන්නේ A ප්‍රතික්‍රියාව. හෙමෙන් සිදුවන්නේ B ප්‍රතික්‍රියාව. B කොටස ඔබේ පිළිතුරට හේතු දක්වන්න. බැලු බැලමට පේනවා ප්‍රස්තාරේ ඉක්මනින් ඉවරලා තියෙන්නේ B කියලා. නමුත් B වලදී ඉක්මනින් ඉවරුණාට ලැබුණු ඵල ප්‍රමාණය අඩුයි. ඒ වල වැඩි ඵල ප්‍රමාණයක් යම්කිසි කාලයකදී ලැබිලා තියෙනවා. ඒ අනුව අපිට හේතු විදියට සීග්‍රතාවය වැඩි වෙලා තියෙන්නේ ඒ ප්‍රතික්‍රියාවේ. ඒ කියන්නේ කාලය බීට වඩා වැඩි වුණාට ලැබුණු ඵල ප්‍රමාණය බීට සාපේක්ෂව ඒ වලදී වැඩි අගයක් ලැබලා තියෙනවා. එතකොට ඒ විදිහට උත්තරේ අවශ්‍ය විදිහට සකස් කරගන්න. ඊළඟට ප්‍රතික්‍රියා සීග්‍රතාවයට බලපාන සාධක කීයද? ඒ මොනවාද? සාධක 4යි. 1. ප්‍රතික්‍රියකවල පුෂ්ඨ වර්ගඵලය, ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය, ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. වායුමය ප්‍රතික්‍රියා සඳහා නම් පීඩනයත් මේකට බලපානවා. හතර උත්ප්‍රේරක, එහෙම නැත්නම් උත්ප්‍රේරක පැවතීම. ඔන්න ඔය කියපු මූලික වශයෙන් 17 පාඩමේ 10 ශ්‍රේණිය දුවා දරුවන්ට අදාළව මූලික පාඩම් ඒකකයට අදාළව මූලික තොරතුරු ටික ඔන්න ඔතනින් අපි අවසන් කරනවා. ඒ නිසා දුවා දරුවෝ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ නැවත වතාවක් මේක පන්තියේ විෂය උගන්වන ගුරු මහත්මයා හෝ මහත්මිය සම්බන්ධ කරගෙන මේ සම්බන්ධ නැවත වතාවක් පුනරීක්ෂණයක් කරලා ආපහු ඕගොල්ලන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න කියලා මම බොහොම ආයාචනාත්මකව ඉල්ලනවා. ඒ නිසා සීල දරුවන් උනන්දුවෙන් කම්මැලි නැතුව තමන්ගේ වැඩ කටයුතු සිද්ධ කරගන්න උත්සාහ කරන්න කියලා මං හදවතින්ම ඉල්ලීමක් කරලා සුබ පතනවත් මම අවසාන වශයෙන් අපේ සීලම දුවා දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ පවතින වාතාවරණය අනුව තමන්ගේ අධ්‍යාපන කටයුතු අධාරිමත් කරගන්න නැතුව මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න මෙම අවස්ථාව ලබා දුණු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලුම දෙමාපියන් දරුවන් ගැන හම්බ අවබෝධයෙන් කටයුතු කරන දරුවනුත් එහෙමයි. අවසාන වශයෙන් මම මේ සම්බන්ධව මේ පාඩම ඉදිරිපත් කිරීමට පැමිණියේ මාතර රුවන්ඇල්ල කනිෂ්ඨ විද්‍යාලයේ විද්‍යා ගුරු භවතාවන KP සුබත්. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. ස්තුතියි ඔබ සියලු දෙනාටම. ස්තුතියි ඔබ සියලු දෙනාටම.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්, සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර